సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే బేవా. సుపిన్వత్ని, మే పిన్నతున్లా హెమ దినామ అదమీ స్థానీ రెస్వలా తిబిన్ని ధర్మశ్రవణీ కరాన్నటై. అద మీ దేశనావే దాయకత్వే గిన కటేతు కరాన్ని రణాలే పదించి అనూషా పెరేరా మహాత్మీయ ప్రధాన పిన్నత్ పిరిస. మే పిన్నతున్లా సియలు దినాటమ దేశనావ అవసాని అపి అనుమోదనా కరాంట బలాపొరొత్తు వెనో. దెన్ ధర్మశ్రవణీ కరాన్నట కాలే. దేశనాభి మాతృకావ హటియట తిబెన్ని వెడిహిటి అయిగి సద్దా వెడి కరగన మే సంసార భయ ఉపదవాగన సోవాన్ మంగట యమున ఆకారే. హెమకినిక్మ వెడిహిటిని మే హెమకినిక్మ సోవాన్ మార్గేట ఎండోన హెమకినిక్మ సద్దావది ఉనుకరండోన వెడిహిటి అంగ్ విత హెమకినిగ్గేమ జీవితే సోవాన్ మార్గేట అవతీర్ణ వెండో. ఎత్తకొట్ట మీ అనిక బుద్ధురజానన్ వహన్సే అప్పట వెన వెనమ మార్గ పిన్నలానే వెడిహిటి అన్న వెనే కాక్ బాలాయట వెనే కాక్ గిహి ఆయట వెనే కాక్ పవిధి ఆయట వెనే కాక్ భిక్షుణ హంసలట వెనే కాక్ భిక్షుని ఏమే కాక్ నే నమ్ముత్ ఇది మీ మాతృక బొమ్మ కరుణావిం హదండి ఎత్తి మీ వయోవృద్ధాయి జీవిత ధర్మేనే అని మీ వయసుక అమ్మలకి జీవితంలో ధర్మేనే తేనిసా మీ మాతృక హదా పోయికే కిసి వరదక్నే అయి మీ అమ్మలా మనోవత్ ధర్మీ లుకువట దాన్ని నేని దొరు ధర్మీయ గన లుకు ఎటహీమక్ నేని సామ మీ కెలెస్ సహగత లోకయాట లోకు వాటి నాక మద్దీల దరు అంట మునుబుర అంట గెవాల్ దొరవాళ్ళట లోకు వాటి నాక మద్దీలేను మీ సమ వయసట గిహి సమారు ఎలావట కొస్గా అతరగండి బే వెటిన పొల్గిడి అతరగండి బే మీ అవిదగండ పననే ఏమునాట పొల్గిడి గణంకరను ఎదురుకో ఏకనే ఏక ఉపాదానీకరణ ఇకట బెహగన ఏకట అలీలయా వాసేకరణి ఏమి ఉపాదానీకరగన అలీలా గెటగైలా బెందిలా యంకినిక్ వాసేకరణ అన యా ఏక యాగే ఉపాదానీయ స్వభావే నిసా యా బహోవిట దుగతిట అను అయి మరణాసన్న మోహతే ఒయ మట్టమ తమై ఎన్ని ఇసరాట మరణాసన్న మోహతే సిత ధర్మ స్వభావే అక్కట మత్తు ఎన్నినే అయి మీ కెలెసాగత లోకే అత్తెక్కమని హెమదామ గనుదెనుకరక ఇందలా తీయని ఎన్నిసా మీ గుడాక్ మౌవరుంగి జీవితవల ధర్మయక్నే అబ్బాయి గుళ్ళు పాంతాళ్ళ్యాణో వాత్ పిలివెత్కరనో స్వామిన్న హంసల దెక్కమ గరుభూమని దక్కును తన్నావు వెడి తే ఉన్నాడు గరుకరను ఆ సంగ పిరిసట దాని దిన్నత్ కెమతి నము తర ఎతులే గుణధర్మ మీయ గిహి మిత్తన గుణధర్మ కీలకి అని అసత్పురుషాయి కీనిక మనిమి సద్దావ ఎతులినే వీర్యనే సతర సతిపట్టాని వస్తే బలన విద్య దాన్నే దన్నేయా. ఈట పస్సే ఎయాగే జీవితే ఎతులే హొందట సిహియ పిహిటువాగన సమాహిత సితకిం వసన్ని కోహమద దన్నేయా. ప్రజ్ఞావిం జీవిత విమసాన్ని కోహమద దన్నే ఇతిం పాంసకూల దిది అపిట వెలా తీయన్ని అమారు వెటెండ్. ఏనిసా పులువన్ తరం సితట హయ్య గండ్ అవబోధేట ధర్మ అవబోధేట కిసిమ ఆకారేకిం ధర్మ అవబోధేట ఖబరాకారేకిం వత్ ධර්මය අවබෝධ කිරීමේ ස්වභාවයට කුමනාකාරයකින්වත් ඔය පින්නතුන්ලාට අපහසුවක් නැහැ. බැරිකමක් නැහැ. ඒ බැරිකම තියෙන ඇඟේනේ. දැන් ඔය බැරිකම් ඇතුලෙන් තියෙන්නේ මරාන්තික බවක්. ඔය අම්මලා මතක තියාගන්න එක දෙයක්. දැන් මේ වයසක අය ගොඩාක් ඉන්නවනේ. වයස කියන්නේ අවුරුදු 50 පැන පොක්කොටෝ මේ කියන්නේ. ඊට පොඩි අයට ධර්මයේ අවශ්‍යයි. නමුත් මේකේ මේ වයෝ වැඩි හිටියෝ කියන එක මේකේ හයිලයිට් කරලා තියෙනවනේ. විශේෂ කරලා තියෙන නිසා කියන්නේ මෙතන ගොඩාක් ඉන්නවා වැඩි හිටිය අය. ඔය අම්මලා දන්නවද? මරණාසන්න වීම පිණිස හේතු දැනටමත් ඔය ඇඟෙන් යෙදෙනවා. ඒකනේ මරණයේ දේවදූතෙක් විදිහට සලකන්නේ. අර මේ එක තැනක තියෙන්නේ මජ්ඣිම නිකාය උපරිපන්නාසකේ යම රජුරු අහනවා කියලා. කොහොමද අහන්නේ? එම්බා පුරුෂය, නුඹ පළවෙනි දේවදූතයා දැකලා තියෙනවද? එතකොට එයා කියනවලු, මන් දන්නේ එහෙම එකක්. එතකොට අර අමරජු අහනවලු, කොහොමද උඹ දැකලා නැහැ? දැකලා නැහැ කියනවලු, මන් දන්නේ නැහැ කියනවා. ඉපදුණු ගමන් ළමයින්ව දැකලා නැද්ද? ඉපදිච්ච ගමන්ම ළමයි දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඉතින් උඹට හිතුන්නේ නැද්ද මමත් ඔය විදියට ඉපදුණේ? මමත් මලමූත්‍ර අත ගගා හිටිය කාලයක් තියෙනවා. මමත් වනුගගා හිටපු කාලයක් තියෙනවා. එතකොට කෙනෙක් මට කිරි පොවනවා. ඒ කිරි පොවන කෙනාට මම කියනවා අම්මා කියලා. එතකොට වනුගගා ඉන්නවා නිරුවත්ව. කෙනෙක් නාවන්න ඕන, කවන්න ඕන, මලමූත්‍ර පිරිසුදු කරන්න ඕන. මලමූත්‍ර එහෙම අනා ගන්නවා ති. දැකලා නැද්ද කියලා? අනේ දැකලා තියෙනවා. ඉතින් උඹට හිතුන් නැද්ද අනේ මං ඔය වගේ ඉපදුනේ, මං දැන් ගොඩාක් වෙනස් වෙලා, ගොඩාක් වෙනස් වෙලා මං වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ වෙනස් වීමයි ස්වභාවය කියලා හිතුන් නැද්ද කියලා. එතකොට එයා කියනවලු එක දෙයක්, අනේ ස්වාමීනි මම ප්‍රමාදයි කියලා. බලන්න අසරණකම. සමහරට මෙයා ඉගෙන ගත්ත කෙනෙක්, දරු මල්ලු හදපු කෙනෙක්, යුතුකම් කරපු කෙනෙක්, දරු වෙනුවෙන් හොඳට ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් රතරම් බඩු අරවමෙව හම්බ කරලා දුන්න කෙනෙක්. ඒ එක වචනේ කියන්නේ කෙනෙක් මොකද්ද? මම ප්‍රමාදයි. එච්චරයි. දැන් බලන්න අපිට මැරෙන්න කලින් එක ඇහෙනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ වහ වහා ධර්මයේ පැත්තට එන්න. ඒක තමයි අප්‍රමාදයි. ඇයි මැරෙන්න කලින් අපිට ඇහෙනවා නී මැරුණට පස්සේ වෙන தත්ත්වය ගැන? කෙනෙක් සද්ධාව නැති කෙනෙක් කියන්න පුළුවන් ඕවා තුරංගනා කතා කියලා. ඒ යාට පේන ටිකනේ යා විශ්වාස කරන්නේ. පේන ටික මත විශ්වාසය තියන්න එපා. මුළු සසරක් නිර්මාණය වෙන්නේ මේ පේන ටික විශ්වාස කරන්න ගිහින්. යථාභූත ඥානය ඔස්සේ ලෝකේ කියවන්න, ලෝකේ විමසන්න බැරිකමට වෙන්නේ. එතකොට අර කවදාවත් ඒ යම රජු දඬුවම් නියම කරන්නේ නැහැ කියනවා. එයා දඬුවම් දෙන කෙනෙක් නෙමෙයි. ප්‍රශ්න කරනවා විතරයි කියනවා. ඉතින් බලන්න එතකොට කෙනෙක් එහෙම ඒවා තියනවද කියලා අහන්න පුළුවන්. පින්වත්නි, ඔයාලට හීන පේනවා නේද රැට? තියෙන ඒවාද? හීන පේන්නේ? නමුත් හීන පේනකොට ඇත්තම වගේ නෙමෙයිද? නැගිට්ටාමටි තේරෙන්නේ මුකුත් නැහැ කියලා ආන්නේ වගේ. එහෙම ලකූ කාලයක් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ තමන් ඒකනේ නැගිට්ටන් පස්සේ පවා අයියෙන් අයියෙන් හුස්ම ගන්නවා. බියජනක අත්දැකීමකට හීනෙකට එකතුරුම් බලන්නකෝ. එතකොට මේ හීනේ කියන්නේ තියෙන එකක්ද ඇත්තටම? මානසික තත්ත්වයක් නේද? ඒ වගේ පින්වත්නි, මේක හරි පුදුමයි. මේ හිත සමහර තැන් හරි අමුතු තැන් තියෙන්නේ. මේ සිත පවතින ආකාර, සිතේ හැඩය, සිත තුළ මතුවෙන මැවෙන தත්ත්‍ය, ඒ වගේ ඇතුලේ ඇත්ත. දැන් හීනයක් පේනකොට අපිට හීනයක් කියලා දැනෙන්නේ නෑ. ඇත්තම දෙයක් වගේ. නැගිට්ටන් පස්සේ තමයි අපෝ යාන්තම් ඇති හීනයක් පෙනිලා තියෙන්නේ. නැගිට්ටම නෙමෙයිම කියන්නේ. ඒ වගේ ඔයාලා මේ හිතනේවම නිමීට වඩා දැන් මේ වගේ සිද්ධි බොරු නෙමෙයි. මේ වගේ තත්ත්වයන් ඔගොල්ලෝ විහිළුවට ගන්න එපා. ඊට පස්සේ අර යමරාජු වහනවල මොකද්ද? එම්බා පුරුෂය නොබ දෙවනි දේවදූත. මේක තියෙන දේවදූත සූත්‍රය කියලා. මේ බුදුරජාණන් මේක වදාලේ රවට්ටන්න නෙමෙයි. මේ ඉබඳු තත්ත්වයන් පවා මේ ලෝකේ තියෙනවා කියලා කියන්නේ. මේ තුන් භවය අනුව යන සත්‍යයට එහෙම අවදානම් සහගත තත්ත්වයන් පවා තියෙනවා. සද්ධාවෙන් මේක පිළිගන්න. මේකෙන් අපි මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් දැන් ධර්මයට එකතු වෙන්න. එකතු වෙච්ච කෙනා අවදානමේ වැටෙන්නේ නැහැ කියන්නේ. ධර්මයට එකතු වීම කියන්නේ ඒක පටන් ගන්න තියෙන සත්‍තාවෙම. සද්ධාව නැත්තම් මොකුත් කරන්න බෑ. මතක තියාගන්න ධර්මයේ සෝවාන් වීම කෙසේ වෙතත් සුගතිය පැත්තටවත් එන්න බෑ. සද්ධාව දුර්වලයි නම්. සද්ධාව දුර්වල වුණොත් මොකුත් කරන්න බෑ. මොකුත්ම කරන්න බෑ. තොර දෙවනියට අහනවලු එම්බා පුරුෂය. නුඹ දැකලා තියෙනවද දෙවනි දේවදූතයව? තරිකනුල් මන් දන්නේ නැහැ කියන. එතකොට අහනවලු නුඹ දැකලා නැද්ද? ලෙඩ වෙච්ච අය. මූත්‍රා බට ගහගෙන ඉන්න අය. අපේ කතාවෙන් කිව්වොත් මෙහි අපිට දැන් පේනේම තියෙන්නේ. නැගිට ගන්න බෑ, කන්න බෑ. උගුරෙන් පසට උගුරෙන් පහළට කෑම යන්නේ. බටේකින් කෑමවක් කරනවා. නැගිට ගන්න බෑ, ඇවිද ගන්න බෑ. ඇතුලේ නොයේක් නොයේක් ආබාධ වලට පත් වෙලා. බෙහෙත් අවුරක් විතර බීලා යාන්තම් ජීවිතේ ගැට ගහ ගන්නවා. අවුරක් විතර බොනවා බෙහෙත්. එහෙම යාන්තම් ජීවිතේ ගැට ගහ ගන්නවා. නොයේක් ලෙඩ. ආයේ පාදිකක් පල්ලක් නෑ. හරි භයානකයි. දැකලා නැද්ද ලෙඩ වෙච්චයි කියලා අහනවා. ඒතර දැන් කාටවත් මේවට නිරුත්තරව ඉන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ ඔක්කොම හැමෝම අත්දැකපුවා. මේ පුංචි ළමයින්ටවත් කියන්න බෑ. අපි හැමෝම අත්දැකපුවා. ඒතර යකිනෝල් දැකලා තියෙනවා. ආ හොඳයි, උඹට දැකලා තියෙනවා නම් හිතුන් නැද්ද? මමත් ලෙඩ වෙනවා. මමත් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ දෙපැත්තකින් හැදෙනවා. මොනවද ලෙඩ? එකක් තමයි මේ විදියට ලෙඩ වෙන එක. අනිත් එක තමයි භව රෝගය. භව කර්ම රැස්සෙවි රැස්සෙවි ආය ආයේ භවයට එකතු වෙන එක. ඒක ලොකු ලෙඩක්. අපි දාගත්ත ලොකුම ලෙඩක් ඒක. බුදුරජාණන් වහන්සේ අර ඒ ලෙඩ සුවපත් කරන්න නම් ලෝකේ මිහිමත කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන්සේකින් අහන්නේ කොහොමද? නුඹ දැකලා නැද්ද? මේ අර මිනිස්සයකින් අහන්නේ කොහොමද? දැකලා නැද්ද? දැකලා තියෙනවා. දැකලා තියෙනවා නම් හිතුන්නේ නැද්ද මම ලෙඩ වෙයි? තමන් ඔයයි තමන්ව ප්‍රතිවීක්ෂණ කරේ නැද්ද කියලා නෙමෙයි අහන්නේ. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. එතකොට එයා එක වචනේ කියන්නේ මොකද්ද? මම ප්‍රමාද වුණා. එපමණයි. ඊට පස්සේ ටිකක් කලින් ඉඳලා එම්බා පුරුෂේ නුඹ දැකලා නැද්ද තුන්වෙනි දේව දූතයවත්? ඒක යා දන්නේ නැහැ කියනවලු. ප්‍රශ්න පහයි අහන්නේ කියනවා. එතකොට අහනවලු ඇයි දැකලා නැද්ද? වයසට ගියාය. හොඳට ඉඳලා කෙස්සිදිලා හැම රැලි වැටිලා කොන්ද කුදු වෙලා හිටගත්තොත් ඉඳගන්න බෑ. ඉඳගත්තොත් හිටගන්න බෑ. නිදාගත්තොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් නිදාගන්න බෑ. බොහොම අමාරුවෙන් ජී අඩි හප්පලති අඩිය පාපොළ විතියන්නේ. අඩි හප්ප හප්ප ගිය මිනිහෙක් එක දවසක් එනවා යාන්තම් හිමීට මහපොළොවට නොදැනෙන විදියට අඩිය තියෙන. ඇයි? වාරු නැහැ. දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඉතින් උඹට හිතුන් නැද්ද මමත් අනේ වයසට යන ස්වභාවයෙන් යුක්තයි, දිරණ ස්වභාවයෙන් යුක්තයි, මම මේ හොඳට හිටියට මට එනවා ළඟදී ඊට ගන්න බැරි, ඊට ගත්තොත් ඉඳ ගන්න බැරි දවසක් එනවා, හිතුන්නේ නැද්ද? එතකොට ඒක දෙයයි කියන්නේ මොකද්ද? ස්වාමීනි මම ප්‍රමාදයි. ප්‍රමාදයි. එතකොට යා ඊළඟට අහනවලු එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද හතරවෙනි දේව දූතයා? තකනු නෑ මන් දන්නේ ඒක නෑ. දැකලා නැද්ද මැරිච්ච මිනිසුන්? අම්මා අඬද්දි, තාත්තා අඬද්දි, දරුවෝ අඬද්දි, දෙමව්පියෝ අඬද්දි, අනපේක්ෂිත විදියට බලාපොරොත්තු නැති විදියට ජීවිතේ ඉල්ලන මිනිස්සු, ජීවිතේ බලාපොරොත්තු වෙන මිනිස්සු, ජීවිතේ ආයාචනා කරන මිනිස්සු, බලාපොරොත්තු ඔක්කොම අතහැරිලා ජීවිතේ සම්පූර්ණින් සදාතනිකව ඒ ජීවිතෙන් සමු ගන්නවා දැකලා නැද්ද? වටිනාකම් හදාගෙන ගොඩ නගලා වෘත්ති වටිනාකම්, උගත්කම්, බුද්ධිමත්කම්, ආර්ථික ශක්තිය, සමාජීය වශයෙන් කරපු දේවල් මේ ඔක්කොම ගොඩ නගාගෙන ඉන්න වෙලාවක ජීවිතය අහිමි වෙලා, ජීවිතය අතහැරිලා, එහෙම ජීවිතය අතහැරිලා මැරිච්ච මිනිස්සු දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඉතින් හිතුන් නැද්ද මම මැරෙනවා ළඟදී? මේ ගෙවෙන්නේ අන්තිම රාත්‍රියද දන්නේ? මේ ගෙවෙන්නේ අවසාන සතියද දන්නේ? මේ අහන්නේ අවසාන බණද දන්නේ? මේ කියන්නේ අන්තිම බණද දන්නේ? එහෙම හිතුන්නේ නැද්ද? එතකොට එයා එක දෙයයි කියන්නේ, අනේ ස්වාමීනි මම ප්‍රමාදයි, දැන් මම ප්‍රමාදයි. අන්තිමට ආනවලු, හොඳයි එම්බා පුරුෂේ නුඹ දැකලා නැද්ද පස්වෙනි දේව දූතයා? එතකොට කියනවලු, ස්වාමීනි මං එය දන්නේ මොකොත්ද, ඇයි ධර්මයක් නැහැ, දරුවෝ විතරනේ ඔළුවේ ඉන්නේ, ඉඩකඩන් ගෙවල් දොරවල් අරවමයන ඔළුවේ තියෙන්නේ, එයා ධර්මයක් නැහැ, එයා ධර්මී කියලා හිතාගෙන ඉන්නේ මොනවද? පන්සලට එයා ධර්මී කියලා හිතා. පින්වත් ධර්මී කියන්නේ පන්සල නෙමෙයි, පන්සල කියන්නේ ධර්මී නෙමෙයි, ධර්මී කියන්නේ තමන්ගේ సంతාණයට පමුණුවා ගත යුතු දෙයක්, ඇතුලාන්තයට පමුණුවා ගන්න ඕන දෙයක්. ඒකට මේ වෙන කෙනෙක්ගේ ලොකු හවුහරණක් ඕනේ නැහැ, වාරු ඕනේ නැහැ ඟට ධර්මයට. මේ වයසක අම්මලාට හිතෙන්න පුළුවන්, මේ වයසක තාත්තලාට හිතෙන්න පුළුවන්, අනේ මට වාරු නැහැනේ ධර්මයේ දියුණු. ධර්මයේ කියන්නේ సంతාණයට අයිති දෙයක් මිසක් වාරු තියන නැති ඇඟට අයිති එකක් නෙමෙයි. හිත වැඩනේ ධර්මයේ, සිතට පමුණුවා ගත යුතු දෙයක් ධර්මයේ, සිතට අදාළ දෙයක්, සිතින් ස්පර්ශ කරන දෙයක්, සිත තුල මතුවෙන දෙයක්, සිත තුන වැඩෙන දෙයක්, සිතින් දරන දෙයක්. ඒක දරන්න දරන්න කෙලෙස් සිතින් නික්මින්ද ගන්නවා. ධර්මයේ නොදරන්න නොදරන්න කෙලෙස් සිත වෙලා ගන්න. ධර්මී නොදරන්න නොදරන්න සිතේ කෙලෙස් විලා ගන්නවා. ඒ ධර්මයක් නැති නිසා තම වයසට ගිහින් පවා කෙලෙස් සහිත ලෝකයේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. බලාපොරොත්තු තියාගෙන රට ගියපු දරුවෝ ගැන වැඩක් නැහැ හිතලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකයේ ඉන්නවා. ඔයාලා මේ බොරුවට කල්පනා කර කර හිටියට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ දීග යෑම් නොයෑම් ඔයාලා ආයේ මේක පින්වත්නි මතක තියාගන්න 70 දශකේ නෙමෙයි. මේ අම්මලා හිතාන ඉන්නේ තවම 70 දශකේ කියලා. දරුවන්ට ආවහ විවාහ කරලා මේක ලෝකෙ දියුණු වෙලාවක්. මේ අම්මලා තේරුම් ගන්න ඕන. මේ වෙලාවේ දරුවන්ට මේ වෙලාවේ දරුවන්ට විවාහ හොයලා දෙන්න ඔය වයසක අම්මලට පුළුවන් කමක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ චින්තනය, ඒගොල්ලන්ගේ රුචිය, ඒගොල්ලෝ හිතන පතන විදිය, ඒගොල්ලෝ කල්පනා කරන විදිය, ඒගොල්ලෝ මෙනෙහි කරන සම්පූර්ණයෙන්ම වෙනස්. හරි, සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ඔයා අම්මලා හිතන්න එපා, ඔයාලා හිතන විදිය තමයි ඒගොල්ලෝ හාත්පසින්ම වෙනස්. ඒ නිසා ඔයගොල්ලන්ගේ චින්තනය ඒගොල්ලන්ගේ චින්තනයකට පෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩක් කරගන්න දීලා හිමීට ඇඟ අයින් කරගන්න. දැන් ආයි හිතලා වැඩන්නේ. දැන් බලන්න අර අහන්නේ මොකද්ද? එම්බා පුරුෂේ නුඹ දැකලා නැද්ද පස්වෙනි දේව දූතයවත්? කවුද දැකලා නැද්ද රජෙන් දඬුවම් විඳින කෙනෙක්වත්? රජෙන් දඬුවම් විඳින අය තියෙන්නේ? අනේ මා තුල මේ තණ්හාව පදනම් කරගෙන ගොඩ නැගෙන උපාදානීය ස්වභාවය ඇතුලේ අපේ සිත බැඳිලා ලෝකෙට ගැට ගැහිලා ලෝකෙට එකතු වෙලා මා තුල රැස් වෙන අවිද්‍යාසහගත භව කර්ම ඇතුලේ මේ ස්වභාව ධර්මයේ රිද්මේ පැත්තකින් තියන්නකෝ. ඒ පවතින රාජ්‍ය නීතිය ඇතුලේ හරි අවුලකට පත් වෙයි මම මෙහෙදී. එයා අමාරු වැටලා තියෙන සිහිනුවන නැති නිසා දැන් හොඳට බලන්නකෝ කවුරු හරි කෙනෙක් දඬුවම් විඳිනවා නම් සිහිනුවන නැති කමටනේ අමාරු වැටිලා තියෙන්නේ. හරි හොඳයි ඉන්නවා. සිහිනුවන නැති නිසා අමාරු වැටලා තියෙන්නේ. සිහිනුවන නැති කමට තමයි අමාරු වැටලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි වෙලාවක් සිහිය පැවැත්වුවා නම් එච්චර අමාරු වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිනුවන පුංචි වෙලාවක් අපි පැවැත්තුවා නම් පොඩ්ඩක් අපිට සිහිනුවන තිබ්බනම් පින්නොත් නේ අපි නම් අමාරු වැටින්නේ බය වෙන්න දෙයක් නැහැ. අපිට උනේ සිහිනුවන නැති වෙච්ච එක. අපිට උනේ සිහිනුවන කඩා වැටිච්ච එක. ඒ නිසා සිහිනුවන නැති වෙච්ච නිසායි අපි අමාරු වැටලා තියෙන්නේ. සිහිනුවන තිබ්බනම් අපි කවදාවත් අමාරු වැටින්නේ නැහැ. පොඩි සමහර පොඩ්ඩයි අඩිය පස්සට ගන්න තිබ්බේ. මහා විශාල අකුසල කර්ම නිසා සමහර මිනිස්සු හිරගෙතට වැටෙනවා. සමහර අපි නොකරපු දෙයකට. නොකරපු දෙයකට. ඇයි අර එක තාක් අර සිරකරුවෙක් මේ එල්ලුම් ගහට නියමුණාට පසු ආට කියන්න මොනවද තියෙන්නේ කියලා අහලා තිනෝයි කාලේ. එතකොට එක දෙයයි ආ කියලා තියෙන්නේ. මම වැරදි කාර්යයක්ද නිවැරදි කාර්යයක්ද කියලා අපේ අම්මා තමයි දන්නේ කියලා. සමහර විට ඒ කතාව හරි ගැඹුරු එකක්. සමහර විට එයා ඒ වරද කරලා නැතුව සමහරට ඒක අම්මා වින්දති කරන්න ඇති. එක වෙන මොකක් හරි ඒක ඇතුලේ කතාවක් ඇති. ඒ වගේ කොහෙවත් යන කුණුත් පරණ කර්ම නිසා කාරණා තමන්ගේ ඔළුවට වැටෙනවා. හරි එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒකෙත් වැරදි. ඒ කියන්නේ හොඳට බලන්න අපේ ජීවිතවල ගොඩාක් තැන්වල ඔය හිරගෙවල් වලින් වැරදි ඉන්නේ පොඩි වෙලාව. ඒ කියන්නේ වැරදි නොකලා නෙමෙයි. එක සති සම්පජඤ්ඤේ තිබ්බේ නෑ ඒ වෙලාවේ. තිබ්බනම් අඩිය එක අඩියක් පස්සට ගන්න තිබ්බා. හරි අසත්පුරුෂ නෑ හිරගෙවල් වල ඉන්න මිනිස්සු. පොඩ්ඩක් වැරදිලා. එතන මේ අහන්නේ මොකද්ද? උඹට හිතුන් නැද්ද රජෙන් මේ විදියට මම අවිද්‍යාසහගතව මේ විදියට මං හිතන්න පතන්න ගියාම පස්සේ අනේ මම අමාරු වැටේ කොච්චරද දැන් ස්වභාව ධර්මයේ රිද්මේ පැත්තකින් තිබ්බත් ධර්මයේ පැත්තකින් තිබ්බත් කුසලයේ පැත්තකින් තිබ්බත් පින පැත්තකින් තිබ්බ අනේ මෙහෙම වැඩ කළොත් මේ රාජ්‍ය නීතියෙන් හරි මං මට ප්‍රශ්නයක් වෙයි හිතුන්නේ නැද්ද? අනේ ස්වාමිනී මට මේ හිතුන්නේ නැහැ කියනවා. අපිට හිතෙන්නේ නැහනේ. හිරකරුවෙක් දකින්නකොට අපිට අපිව පේන්න ඕන. අන්න දක්ෂකම. මේ දවස්වල හිරමැදිරි ගැන හරි ලොකුවට කතාව යනවා. ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ දකින්න. ඕගොල්ලෝ එහෙම හිර වුණොත් කොහොම වෙයිද? ඕගොල්ලෝ නිතර බලන්න ඕනේ එහෙම. එතකොට තමයි හැම වෙලාවකම සිහිය පවතින්න ගන්න. දැන් ඕගොල්ලෝ ඔහොම හිටියට මොකක් හරි දෙයක් නිසා ඔයාලට එහෙම ජීවිතයක් ආම් වුණොත් සියලු සම්බාධක ඉවරයිනේ. මේ තියෙන සියලු අවකාශයන් ඉවරයි. මේ සියලු පරිච්ඡේද නිමා වෙනවා. පුදුමයි. පොඩි හිරමැදිරියක තමයි මුළු ජීවිතේම. එහෙම වුණොත් අපිට මොනවා වෙයිද? අවුරුදු අපිට 15ක විතර හිර දඬුවම් හම්බ වෙනවා. දැන් ඔය මේ ඉන්න අයට කාට හරි අපි හිතමු එහෙම වුණොත් මොනවා වෙයිද? සියලු බැඳීම් ඉවරයිනේ. එතකොට තමන්ට කැමති විදිහට කන්න බෑ. තමන්ට කැමති විදිහින් අද මේ කෑම හොය හොයා යනවා. ලුණු මඳි වුණාම ප්‍රශ්න අද. අර විදිහට හිතන්නකො. මමද සිරකරුවෙක් කියලා නිකන් හිතන්නකො විනාඩි 10ක් 15ක්. කොහොමත් අපි හිර කුටියක ඉන්නේ. ඇයි සංසාරේ කියන්නේ එක්තරා විදිහක සිරමැඳිරියක්. අවිද්‍යාවෙන් තමයි මේ සිරකිරීම සිද්ධ වෙලා තියෙනවා. යකඩ කුරුතින් අවිද්‍යාවෙන්. අවිද්‍යාව නම් වූ සිරමැදිරියේ තණ්හාවේ දංගලෙන් ගැට ගහලා තියෙන්නේ. පොඩි පරාසයක් තියෙන්නේ. පෘථග්ජනෙකුට තියෙන්නේ පොඩි සීමාවක්. පුතග්ජන ඒ සීමාව නිසාම ඒ සීමාව නිසාම එයා ඇලින්න ඕන තැන ඇලිනවා ගැටෙන්න ඕන තැන ගැටෙනවා මුලා වෙන තැන මුලා වෙනවා බැස ගන්න තැන බැස ගන්නවා කෙලෙස්සහගත ලෝකේ අදිෂ්ඨාන කරනවා කෙලෙස්සහගත ලෝකේ පිළිබඳ අසීමිත කැමැත්තක් නඩත්තු කරනවා කෙලෙස්සහගත ලෝකේ පිළිබඳ අසීමිත ඇලීමක් නඩත්තු කරනවා කෙලෙස්සහගත ලෝකයට මා අසීමිත තණ්හාවක් නඩත්තු කරනවා. ඇයි අවිද්‍යාව නම් වූ සිරකුටියේ තණ්හාවේ දන්වැල් වලින් ගැට ගහපු හරි පටු සීමාවක හිතන වැඩ කරන කතාබස් කරන ගනුදෙනු කරන ජාතියක් අපි. එම් බැලුවොත් අපි ඔක්කොම හිරකාරයෝ තමයි. ඒ නිසානේ අපි පොඩි දෙයකින් කලබල වෙන්නේ. දැන් අවිද්‍යාවේ හිරකුටියේ තණ්හාවේ දන්වැල් වලින් ගැටගහපු භවකර්ම නිරතුරුව රැස් වෙන සත්ව ස්වභාවය මත පිහිටි එක්තරා සිරකරුව පෙරසක් අපි. අපි නිවහල් නැහැ. අවිද්‍යාව කඩලා දාලා තණ්හාවේ දන්වැල් සිඳලා දාපු මිනිහෙක් විතරයි නිදහස්. ඒ හිර වෙලා හැදෙනකොට පීඩාව අඩුද වැඩිද? හිර වෙලා හැදුණොත් ජීවිතේ පීඩා වැඩි. ඒ කියන්නේ පොඩි දෙයකට ඇලෙනවා. පොඩි දෙයකට ගැට පොඩි දෙයකින් හැප්පෙනවනේ. එයා පුංචි පුංචි දේවල් වල පවා හැප්පෙනවා. ගොඩාක් හැප්පෙන්නේ නැහැ. එයාට ලොකු හේතු ඕනේ නැහැ. එයාට හැප්පෙන්න පුංචි පුංචි දේවල් ඇති. පොඩි දේවල් වල එයා හැප්පෙනවා. මහ ලොකු දේවල් ඕනේ නැහැ එයාට හැප්පෙන්න. පුංචි පුංචි දේවල් ඇති හැප්පෙන්න. එතකොට ඒකනේ බලන්නකෝ අපි සමාහලාවට කලබල වෙන්නේ අවුල් වෙන්නේ පොඩි දෙයකටනේ. පුංචි දෙයකින් අවුල් වෙන යනවා. ඒ වගේ අවුල් වෙන මට්ටමක් අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ එහෙම අවුල් වෙන විදිහේ මට්ටමක්. එහෙම අපිට නිවහල් මට්ටමක් නැහැ. ස්වෛරී මට්ටමක් නැහැ. ස්වාධීන මට්ටමක් නැහැ අපිට. පොඩි දේවල් වලින් අවුල් වෙන මට්ටමක්. ඒ අර අවිද්‍යාවේ හිරකුටියේ ඉන්නකොට එහෙම තමයි. අවිද්‍යාවේ හිරකුටියේ ඉන්නකොට එහෙම තමයි. තණ්හාවේ දන්වැල් වලින් ගැට ගහලා තිබ්බම එහෙම තමයි. ඊට පස්සේ හරියට ඒ මුණන් පස්සේ හරියට මේ කූඩුවක බල්ලෙක් දාලා හැදුවා වගේ. දැන් බල්ලෙක් කූඩුවක දාලා හැදුවාම යා කොච්චර දරදඬුද? යා කොච්චර සැරයිද? යා හරීම සැරපරුසයිනේ කූඩුවකට දාලා බල්ලෙක් හැදුවාම. හරි දැඩි. ඒකමයි අපිට වෙලා තියෙන්නේ. නිදහසේ බල්ලෙක් හැදුවොත් කොහොමද? හරි කරුණාවයිනේ මේ බල්ලා. කිසි කෙනෙක් අරමුණු කරගෙන යාටුල විශාල කලබලයක් ගැටුමක් මේ පටිඝ සම්පයුක්තකමක් ලොකුවට මතුවෙන්නේ නැහැ එයාගේ. ඒ එහෙනම් මොකද්ද හේතුව? බල්ලෙක් දිහා බලන්නේ ජීවිතේ සිත තෝරුම් ගන්න පුළුවන්. දන්වලකින් ගැට ගසා හදන බල්ලෙක් ගැන දේශනාවක් තියෙනවා. ඒකට කියන්නේ ගද්දුල බද්ද කියලා සූත්‍රය. පටුයි නිසීමා. එතකොට එයා තුල ලොකු හේතුවක් නැහැ. නිතර නිතර ගැටෙන ගතිය. නිතර නිතර අර බරපතල විදියට යාගේ චිත්තාවේගවල ඇවිස්සීමක් නිතරම වෙනවා. ඒකයි පැනපු ගමන් හපාගෙන කන්නේ. ඒ බල්ලෙක්ව සැරට හදන්න නම් කරන්න ඕන ප්‍රධාන දේ කූඩු කරන එක. මේ අවිද්‍යාව නම් වූ කූඩුවේ ඉන්නකම් තණ්හාවේ දන්වැල් වලින් ගැට ගහලා තියෙනකම් පින්වත්නි සෞභාග්‍යයක් අපේ සිතේ සහනයක් අපේ සිතේ බොහොම නිවහල් බවක් ඔය අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් තරම් අවිද්‍යාව නසන්ට බලන්න. අර දැන් මේ කියාපු දේ තියෙනවා එක දෙයක්. මොකද්ද මේ යමරජු හැම වෙලාවකම මේ ප්‍රශ්න කිරීම වලදී අර නිරයට ගියපු නිරසත්වයා කියන එක දෙයක් තියෙනවා. මම ප්‍රමාදයිනි. බුද්ධ ශාසනයේ ප්‍රමාදය කියන්නේ කුමක්ද? ප්‍රමාදයි ප්‍රමා. ඔය දේශනාව බලන්න පෙල්ලලා නිකම් මේ නිකන් ලස්සන කතාවක් වගේ එක. බොරු නෙමේ ඔක්කොම. මේ බොරු නෙමේ පින්වත්නි. අනික මම දැන් මෙහෙම කියලා ඔයාලා මොනව බලාපොරොත්තු වෙන්නද? ඒ බඳු අවදානම් සහගත අනාථ තත්ත්වයන්ද මේ සසර නැතුව නෙමේ පින්වත්නි. දැන් මෙයා හැම වෙලාවකම කියන එක වචනයක්. දැන් බලන්න මේ தত্ত্বය, ඇත්තට මේ தত্ত্বෙමයි අප්‍රමාදයටත් පදනම. ඒ කියන්නේ හොඳට බලන්නකො, ලෙඩ ජාතිය ස්වභාවය කරගෙන නැති, ජරාව ස්වභාවය කරගෙන නැති, ව්‍යාධිය ස්වභාවය කරගෙන නැති, මරණීය ස්වභාවය කරගෙන නැති. අකුසල සංස්කාරයන් මත පිහිටා දිට්ඨ ධම්ම වේදනියව අකුසලේ මේ මොහොතේ විපාකය පිළිගන්න. මට්ටම තමයි අප්‍රමාදේ කියන්නේ. ඇයි ඒකනේ කියන්නේ? ජාතිය පිළිගන්න ඕන. ඒකනේ ඉපද පළවෙනියෙන් අහන්නේ, දැකලා නැද්ද ඉපදුණු ගමන් ළමයින්ව? එහෙමනේ අහන්නේ. ජාතිය පිළිගන්න ඕන. දැකලා නැද්ද වයසට ගිය අය? ජරාව පිළිගන්න ඕන. වයසට යා. ව්‍යාධිය දැකලා නැද්ද? ව්‍යාධිය දැකලා නැද්ද? ව්‍යාධිය පිළිගන්න ඕන. මරණේ පිළිගන්න ඕන. මම මේ වැඩ කරන හිතන පතන ක්‍රියාත්මක වෙන විදිය අනුව දිට්ඨ ධම්ම වේදනිය වශයෙන් කර්ම සකස් වෙන බව පිළිගන්න ඕන. දිට්ඨ ධම්ම වේදනියව මා තුළ රැස් වෙන කර්මය පිළිගන්න ඕන. දිට්ඨ ධම්ම වේදනියව රැස් වෙන කර්මය පිළිගන්න ඕන. එතකොට මේ ditta dhamma vedaniyawa rasana karmaya tula eyata piligenimak tiyenna ona. එතකොට යා දන්නවා මාමි කරන විදිය, හිතන විදිය, වැඩ කරන විදිය, කතාබස් කරන විදියෙන් රැස් වෙනා වූ භව කර්ම වේද. ඒ භව කර්ම වල විපාකයක් සකස් වෙන ඒකේ ditta dhamma vedaniya වශයෙන්ුත් මට මේ කර්මය වල ඒක නෙහන්නේ දැකලා නැද්ද රජෙන් දඬුවම් විඳින කෙනෙක්වත්. ඒ රජෙන් දඬුවම කියලා මෙතන අදහස් කරන්නේ තමා තුළ අවිද්‍යා සහගතව රැස් වෙන යම් භව කර්මයක් වේද, ඒ භව කර්මයේ ditta dhamma vedaniyawada මා කරා පැමිණිය හැක. ඒකයි මේක ගැඹුර. එතකොට යම් කෙනෙක් තුළ තියෙනවා නම් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ditta dhamma vedaniya කර්මය. ඔන්න ඔය පහ පිළිගන්නවා නම් ඔය පහක් පිළිගන්න තැන තමයි උපදින්නේ සම්මාදිට්ඨිය. ඔතන තමයි සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. ඔන්න ඔය අවකාශයේ තමයි පින්වත්නි සම්මාදිට්ඨිය පහළ වීම සිද්ධ වෙන්නේ. ඔය අවකාශය ඇතුලේ තමයි සම්මාදිට්ඨිය පහළ වීමක් සිද්ධ වෙන්නේ. එනිසා මේ සම්මාදිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඉතා වැදගත් අවකාශයක්. සම්මාදිට්ඨිය ඕන. සම්මාදිට්ඨිය නැත්තම් මොකුත් කරන්න බෑ. එහෙනම් මතක තියාගන්න මේවා නිකම්ම කතාන්තර නෙමෙයි. එහෙනම් ඇයි උඹ මම ප්‍රමාදයි කියලා කියන්නේ? යා මොකද්ද මේ ප්‍රමාදයි කියන්නේ? මම ජාතිය ස්වභාවයේ කොට ඇත්තාහ කියලා එයාගේ ජීවිතේ දැක්කේ නැහැ කියලා නේ කියන්නේ. මම ජරා මරණ ව්‍යාධියේ ස්වභාවයේ කොට ඇත්තාහ. ඒක නිතර නිතර සම්මර්ෂණය කරන්න ඕන. එහෙනම් ඔයා අම්මලා වයසට යනකොට, ලෙඩ වෙනකොට, දොස්තර මහතුරුම හොය හොය යනවා විතරක් වැඩන්නේ. බෙහෙත් තෙල් ගාන්න වෙද මහතුරුම හොය හොය ගිහින් වැඩන්නේ. හැම වෙලාවකම උදේට නැගිටලා ඔයා අම්මලා මෙන්න මේ පුංචි දේ කරන්න, මේ තාත්තලා මේ පොඩි දේ කරන්න, උදෙන්ම නැගිටලා බුදු පහන තියලා වාඩි වෙලා පුටුවක හරි වාඩි වෙලා හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ සම්මර්ෂණය කරන මම ජාතිය ස්වභාවය කරගෙනයි පවතින්නේ, මම ජරාව ස්වභාවය කරගෙනයි පවතින්නේ, මම ව්‍යාධිය ස්වභාවය කරගෙනයි පවතින්නේ, මම මරණීය ස්වභාවය කරගෙනයි පවතින්නේ, මම කර්මයේ ස්වභාවය කරගෙනයි පවතින්නේ කියලා හැම වෙලාවකම පුටුවේ වාඩි වෙලා උදෙන්ම ඔන්න මේ කමට අහන. ඇයි දැන් මේ දේවදූත සූත්‍රේ පවා නිතර යා කියුවේ දෙයි මොකද්ද? අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා. එයා ඒකනේ කිව්වේ. එතකොට ඔයාලගේ ඔළුවට එන්න ඕන මේ වයසක අම්මලාට පවා තේරෙන්න, මම මේ කියන්නේ පොඩි ළමයින්ට කියනවා වගේ. ඔය අම්මලාට වෙන්න ඕන, එහෙනම් අප්‍රමාදී වුණා නම් ප්‍රශ්න ඉවරයිනේ. එහා කියන්නේ ප්‍රමාද වුණා කියලානේ. එහෙනම් ප්‍රමාදයට විරුද්ධ වචනේ මොකද්ද? මොකද්ද ප්‍රමාදයට විරුද්ධ වචනේ? අප්‍රමාදේනේ. එහෙනම් අප්‍රමාදේ මත යෙදුනොත් ප්‍රශ්න ඉවරයි නේද? විසඳෙනවනේ. හොඳයි, දැන් අපි බලන්න ඕන අප්‍රමාදය කියන්නේ කුමක්ද? ඒක පියවර තුනකින් විස්තර කරගන්න ඕන මේ අම්මලාට හරියන විදියට නම්. ඒක වචන තුනකින් විතර විස්තර කරගත්තාම සෑහෙනවා. එම් තමයි විස්තර කරගන්න ඕනේ. අප්‍රමාදේ. දැන් බලමු අපි ඒක එතකොට එහෙමනම් ඒක ඔයාලා පුරුදු කරන්න ඕන එකක්. ඒක කවුරුවත් පූජා කරන්නේ නැහැ ඔයාලගේ දෝතට. ඔයාලා පුරුදු කරන්න. මේ මව්වරු පුරුදු කරන්න. වයසට ගියාට කමන්නේ නැහැ, ලෙඩ වුණාට කමන්නේ නැහැ. ඒ කාලේ ධර්මයක් නොතිබුණාට කමන්නේ නැහැ. මේ බොහෝ දිනෙකට ඒ කාලේ ධර්මයක් තිබිලා නැහැ පින්වත්නි. මේ බොහෝ අයට ඒ කාලේ ධර්මයක් තිබිලා නැහැ. මේ බොහෝ දිනෙකගේ ජීවිතේ එකල ධර්මයක් නැහැ. මේ කල ධර්මයක් තිබ්බට බොහෝ දෙනෙක ජීවිතවල අධර්මයයි බලවත් තිබුණේ. එහෙමනම් ඒ බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ඒ කාලේ ධර්මයක් නොතිබිච්ච නිසා මේ කාලේ ධර්මයක් තියෙන නිසා දැන් ඉතින් ධර්මයේ කුමක්ද කියලා හරි දන්නවනේ. අනිත් එක තමයි අපිට උදව් කරන්න කෙනෙක් නැහැ මතක තියාගන්න. මේ වැඩේ ඔයාලා අදාදම එකතු විය යුත්තේ ඇයි දන්නවද? දැන් ඔගොලු වයසයි, මෙතන ගොඩාක් අය වයසයි, මේ අම්මලා. මතක තියාගන්න ලොකු කාලයක් නෑ, උදව් කරන්න කෙනෙක් නෑ. ඔය දෙකම ඔළුවට ගන්න. එකක් තමයි කාලේ අඩුයි. දින විදියට ගත්තොත් අඩුයි. දෙක මොකද්ද? දෙක තමයි උපකාරාර්ථයේ පිණිස අනුග්‍රහ කිරීමට ඉදිරිපත් වන්නෙක් නෑ. මේකෙන් කියවෙන්නේ ඔයාලට බෙහෙත් අරන් දෙන්න දරුවෝ නෑ. එහෙම එකක් නෙමෙයි. මේ ඇතුලේ අරගලයක් එනවනේ ලෝකේ අතහරින්න බැරි මට්ටමේ. ඇතුලෙන් එනවා බරපතල අරගලයක්. මොකක්ද එන අරගලය? මේ ලෝකේ අතහරින්න බැරි මට්ටමට මේ ලෝකෙට ගැට ගැහිච්ච බැඳුණු ලෝකේ මත තැවරුණු ස්වභාවයට ඇතුලාන්තයෙන් එනවා අදහසක්. ඇතුලාන්තයෙන් එනවා අදහසක්. ඒක ඇතුලෙන් එන්නේ. ඇතුලෙන් මෙනවා. ඒ ඇතුලෙන් මේ අදහස එනකොට පින්වත්නි අතිශයින්ම පීඩාකාරී බවක් Taman තුල නිර්මාණය වෙන්නේ. ඒ කාලේ නම් බලන්න දැන් ඔන්න ඒ කාලේ හිටියා එක හාඳුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙක් හොඳ දඩයංකාරී. බල්ලෝ තමයි පාවිච්චි කරලා තිනේ දඩේමට. බලු ඇද්දෝ කියලා જાතියක් ඒ කාලේ ඉඳලා තිනවා. බල්ලෝ ටිකක් හදනවා, බල්ලෝ ටික උසිගැන්නුවාම බල්ලා තමයි දඩේම කරන්නේ. 15ක් 20ක් හදා ගන්නවා බල්ලෝ. සරට හදනවා, මාස් ඛණ්ඩ දිදි හදනවා. අමුලේ තමයි දෙන්නේ. එතකොට හරි සැරයි මේ බල්ලෝ. ඒතර යාලා මොකද කරන්නේ? අර දඩයන් කරුවා කරන්නේ බලු රංචු අරන් ගින් උසිගන්වලා තියනවා. අර හාන්දුරොන්ට හරි පශ්චාත්තාපයක් තිබ්බා. අනේ අපේ තාත්තා ධර්මී නෑනී කියලා තිබ්බා හිත් වේදනාවක්. අපේ තාත්තා ධර්මී නෑ කියලා තිබුණා පශ්චාත්තාපයක්. පසුතැවීමක් තිබ්බා. ඉතින් මේ පසුතැවීමට මේ තාත් මේ දැන් හරි පසුතැවීමක් තිබ්බනේ හිතේ. ඒ පසුතැවීමට මේ ස්වාමීන් වහන්සේ බැලුවා අපේ තාතර කොහොමද ධර්මීද? එහෙම ඉන්න පුළුවන් අසත්පුරුෂ දරුවෝ දමෝපියෝ. සත්පුරුෂයන්ට හම්බෙන්න බැරි නෑ. හේතුඵලනේ පරණ සසර. මොන හරි කර කියාගත්ත දේවල් වලට අනුවනේ ලෝකේ පෑහිලා ඉන්නේ. අපි ගරහන් නැතුව ලෝකේට මැදහත්ව මුහුණ දිය යුතුයි. දැන් මේ අම්මලා කොච්චර සත්පුරුෂ වුණත් බොහොම අසත්පුරුෂ දරුවෝ ඉන්න පුළුවන් ඔය අම්මලාට. ඒ වගේ මේ දරුවෝ සත්පුරුෂ ඔය අම්මලා අන්තිම අසත්පුරුෂ වෙන්නත් පුළුවන්. ලේලිවරු උස්සන්නේ ඒ වගේ නිකන් හරීම කෙනහිලිකම් කරනවා. හොස්ස ළඟින් මැස්සේ යන්න බෑ. බණ ධර්මශාලාවට ආවහම සංසුන් එළියට ගියන් පස්සේ ගිනි ගරගෙන ඉන්න බසකම්මල ඉන්න අපි දන්න මේ අය අතරත් ඊතිගේක ස්වභාවය. සිහිනුවන තියාගෙන හොඳට තමන්ගේ සිත සංසුන් කර ගැනීම පිණිස ජාවයක් දක්ෂකමක් අපි තුල ගොඩනගා ගන්න ඕන. එහෙම ජාවයක් අපට ඕන කරනවා. එතකොට ඒ ජවය හරිම වැදගත් දෙයක් අපේ ජීවිතවලට. හරිම වැදගත් දෙයක්. ඉතින් පින්වත්නි මේකෙදි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ ඉතා වැදගත් දේ. අපි මේ සිද්ධි වලින් දකින්න ඕන. එතකොට ඒ අම්මා ඒ ඒ තාත්තා බොහොම දඩයන් කාරින් දැන් තාත්තා ධර්මයට ඉන්නේ. මේ හාඳුරු කියනවා ගිහින් අනේ තාත්තා ඌව නවත්තන්න. ඊට පස්සේ ඔබ වහන්සේ දැන් දානි වළඳන කෙනෙක් නේ. ඔබ වහන්සේට නම් කැම්බීම් ප්‍රශ්න නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. කියලා හරි දරදනු තීරණ. අන්තිමටම මේ මිනිහා වයසට ගියා. දැන් දඩයන් කරන්න බෑ. එතකොට අර හාඳුරු ඇවිල්ලා තාත්තා දැන්වත් හොඳට සිහ පිටුව ගන්න. එතකොට ඇහුවා හාඳුරණේ මම මොකක්ද දැන් කරන්න ඕන කියලා. වන්න දැන් තමයි මතක් වුනේ. දැන් වලපයයි ගොඩපයයි. දැන්ම දැන් අසරණකම දැනෙනවනේ. කලින් වගේ වාඩි වෙන්න බෑ, හිට ගන්න බෑ, බලු බලු රංචු හදන්න බෑ, බල්ලන්ට කන්න දෙන්න මොකක්වත් බෑනේ. අන්තිම අසරණයි. ඊට පස්සේ හාඳුරු කිව්වා, "ඉතින් තාත්තා මහණ වෙමු අපි. මේ මනුස්සයර වැඩක් නැති කමට මහණ වුණා." නානික මේ හාඳුරුන්ගේ පිහිට විතරයි කියලා දැනින්න ඇති. මහණ වෙලා ටික දවසක් ගියා. දවසක් කෑ ගහනවා වයසක හාඳුරු. මහණ වෙලා. රෑමෙද කෑ ගහනවා. එතකොට ඒ ආරාමීටි පුංචි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා අර පුතාට පුතා වෙන හාඳුරුන්ට කිව්වා. "අන් ස්වාමීන් වහන්සේ අනු ඔබ වහන්සේගේ පියතුමා වෙච්ච ස්වාමීන් වහන්සේ කෑ ගහනවා කුටි." එයා කෑ ගහනවා කිව්වා. අර ස්වාමීන් වහන්සේ දෙගුඩ හරිය ගියා. යනකොට කෑ ගහනවා මොනවද දන්නවද කියන්නේ. මේ බලු රං බල්ලොටි කෙලවල දාන්න, මල්ලොටි කෙලවල දාන්න කියනවා. දොරවල් වහලා කුටිය තියෙන. එතකොට අහනවා තාත්තේ, දැන් තාත්තා වෙච්ච ස්වාමීන් වහන්සේ ස්වාමීනාංස මෙතන බල්ලෝ නෑ 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 මේ මාව කණ්ඩ පනිනවා. ඔය මරණසන්න නුළු ගති නිමිති කියලා පාලනවා. එතකොට හරි අමාරුයි ජීවිතේ ගොඩ දාගන්න බෑ. ඒවට කියන්නේ ගති නිමිති කියලා. එතකොට අනේ තාත්තේ මෙතන බල්ලු නෑනේ. නෑ නෑ මාව කණ්ඩ පනිනවා මේ බල්ලු රංචුවක් කියන. ඇයි පුරුදු කළ ඒකනේ. මේ හාඳුරු දැනගත්ත අසරණයි කියලා. ඊට පස්සේ මේ ස්වාමිනාංශී හරියට උදේ වෙනකන් ඇහැරලා කල්පනා කළා. බලනකො අසත්පුරුෂ දෙමව්පිය හම්බුනාම ඒ දරුවෝ හරි පීඩාවට පත් වෙනවා. ඒ පීඩාව පරණ කර්මයක් කියලා හිතලා හිතාදා ගන්නයි තියෙන්නේ, වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මේ දරුවෝ ස්වාමිනාංශී පීඩාවට පත් වුණා. උදේ වෙනකන් කල්පනා කළා මේ මනුස්සයට කොහොමද උදව් කරන්නේ තාත්තට. උදේම ආරාමේ සංඝ පිරිස කැඳෙව්වා. වැඩිහිටි හාඳුරු කෙනෙක් ඒ හාඳුරු. කතා කළකෝ අනේ ආජ්මුතු මට උදව් කරන්න. මොකද්ද කියලා ඇහුවා. මට මේ වනාන්තරේ මල් එකතු කරලා දෙන්න. තාර පොඩි ස්වාමීන්වහන්සේලා කැමති වුණා. මල් එකතු කරගෙන ඇවිල්ලා අපි සෑයත් සැරසුමු කිව්වා. බෝධින් වහන්සේ වටෙත් සැරසුවා. සෑයත් සැරසුවා, බෝධින් වහන්සේ වටේටත් සැරසුවා. එතකොට සෑයයි බෝධින් වහන්සේ හොඳට සැරසුවා. සරසලා ඉවර වෙලා කිව්වා, අර හාඳුරුව ඇඳ පිටින් උස්සගෙන ගියා. උස්සගෙන ගිහින් කනට කරලා කතා කරා. තමට කන් ඇහෙන්නේ නැතුව ඇතිනේ ඔය වෙනකොට. ඔය වෙනකොට මේ 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 කන් ඇහෙන්නෙත් නැහැ. එතකොට මේ කන් ඇහෙන්නෙත් නැති නිසා එතකොට අපිට එක දෙයක් තේරෙනවා. ඒ ඒ ස්වාමීන් වහන්සේ අර තමන්ගේ තාත්තා වෙච්ච ස්වාමීන් වහන්සේ එක්කරගෙන ගියා. එක්කරගෙන ගිහින් ගල් ඒ ස්වාමීන් වහන්සේ සෑමලුවේ තිබ්බා. ඒ සෑමලුවේ තියලා කිව්වා එක දෙයක්. මොකද්ද? ඒ සෑමලුවේ තියලා කිව්වා කනට කරලා කතා කළා. කතා කරලා කිව්වා, ස්වාමීන් වහන්සේ මේ සෑය දිහා බලන්න. මේ සෑය සරසා තිබෙන්නේ, මේ සෑය ලස්සනට සරසලා තියෙන්නේ ඔබ වහන්සේ වෙනුවෙන්. මේ බලන්න මේකේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන. මේ ධාතු සෑය සැරසුවේ ඔබ වහන්සේගේ නාමට. හොඳට ඇස්සරල බැලුවා. එතකොට ඇස්සරල බලනකොට පෙනුණා ලස්සනට සෑය සරසලා. ඊට පස්සේ අනිත් පැත්තට ඇඳ හැරෙව්වා. දැන් මේ හෙල්ලෙන්නවත් බෑ. ඇඳ අනිත් පැත්තට හරවලා කිව්වා. ස්වානස හොඳට බලන්න දැන් ඔය ඉස්සරහා. ඇස්සරල බැලුවා. මේ මනුස්සර කන් ඇහෙනවා ඇති මේ ස්වානසෙට. කිව්වා බලන්න මේ බෝධින් වහන්සේ වටේට මල් අතුරා තිබෙන්නේ ඔබ වහන්සේ වෙනුවෙන්. උභවහන්සේ වෙනුවෙන් තමයි මේ බෝධින් වහන්සේ ලස්සන්ට මලින් සැරසුවේ. උභවහන්සේ වෙනුවෙන් සැරසුවේ. ස්වාමීන් වහන්ස, උභවහන්සේ උදෙසායි මේ කුසලය. උභවහන්සේ වෙනුවෙන් මේ පින. මෙබඳු අසහාය පිනක් උභවහන්සේ උදෙසායි. ඒකට හොඳට කන් දුන්නා. කන් දීගෙන මිය ගියා. සෑමලුවක සුගතී ගියා. බලන්න මේ ස්වාමීන් වහන්සේගේ තියෙන සත්පුරුෂකම. උන්වහන්සේ උදව් කළා. අපිට උදව් කරයිද කවුරුත්? ඒ නිසා ඔයාලා ඔයාලගේ ජීවිතේ අප්‍රමාදී වීම ඔයාලා කරගන්න ඕන එක. ඔයාලගේ ජීවිතේ අප්‍රමාදී වීම කියන එක ඕගොල්ලෝ තනියෙන් කරගන්න. හරි, ඒක කවුරුවක් කරලා දෙයි. දැන් ඒ වගේ ස්වාමීන් වහන්සේලා නම් උදව් කළා. අපිනත් හොඳට එක දෙයක් මතක තියාගෙන අපිට උදව් කරන්න කෙනෙක් නැහැ. ඒකයි මට මේ කියන්න උවමනාව තිබ්බේ. එතකොට උදව් කරන්න නැත්තම් ඔයාලා දැන් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන? මේ වෙලාවේ කරන්න ඕන හැමදාම පියව වැඩ තුනයි තියෙන්නේ. සද්දාවේ මේ තුන කරන්න. වාඩිලා උදේට අනේ මම ඉපදීම ස්වභාවය කරගෙනයි ඉන්නේ. වයසට යෑම ස්වභාවය කරගෙනයි ඉන්නේ. මම ජරා මරණ ස්වභාවය කරගෙනයි ඉන්නේ. මම කර්මයේ ස්වභාවය කරගෙනයි ඉන්නේ. ඒකනේ අර ප්‍රශ්න පහේ තියෙන්නේ. පළවෙනි දේව දූතයා ඉපදුණු කෙනෙක් දැක්කේ නැද්ද? ලෙඩ වුණු කෙනෙක් දැක්කේ නැද්ද? වයසට ගිය කෙනෙක් දැක්කේ නැද්ද? මරුණු කෙනෙක් රජෙන් දඬුවම් විඳින කෙනෙක්වත් දැක්කේ නැද්ද? එහෙම නිහන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ ජාතිය, ජරාව, මරණය, කර්මයේ ස්වභාවය කොට ඇත්තාහ කියලා තමන් දිහා බලනවා විනාඩි දෙකක්. හැමදාම උදේට කරනවා. අවසටත් කරන ඔය අම්මලා තාත්තලාට වයසට යනකොට ලොකු වැඩක් නැහනේ. උදේටත් කරනවා. ටිකක් අපහසු වුණාට කමන්නේ. එම අමාරු වුණාට කමන්නේ. ඊට පස්සේ දෙවැනි එක. මේ විදියට ජාතියද නිරුද්ධ වෙලා යනවා නේද? අන්න නිරුද්ධ වෙලා යනවා ඉතින් බලනවා. ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම නිරුද්ධ වෙලා යනවා නේද? කර්මය නිරුද්ධ වෙලා යනවා නේද? එහෙනම් ජාතිය, ජරා මරණ, කර්මය මේ සියල්ලම නිරුද්ධ වීම ස්වභාවය කරගෙන නේද පවතින්නේ කියලා තව විනාඩියක් බලනවා. විනාඩි 3යි. විනාඩි 3යි. ඊළඟ එක මේ ජාතිය, මේ ජාතිය නිරුද්ධ වී යන ස්වභාවය කරන්න තියෙන්නේ. ඒක අනිත්‍යල යන එකක් නේද? මේ ජීවිතේ ජරා මරණ ස්වභාවය කරගන්නම් තියෙන්නේ. ජරා මරණ ව්‍යාධි ස්වභාවය කරගන්නම් තියෙන්නේ. මේ ජීවිතේ අනිත්‍ය වී යන එකක් නේද? කර්මය තමන් තුළ රැස් වෙන කර්ම තියෙන්නේ මේ ජීවිතේ. ඒවා නිරුද්ධ වීම ස්වභාවය කරගන්නම් තියෙන්නේ. ඒක අනිත්‍යයි නේද කියලා බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ බලනවා මේ ජාතිය නිරුද්ධ වෙලා යන අනිත්‍ය වීම ස්වභාවය කරගෙන තින අනේ මට පාලනය කරන්න බෑනේ, මට ඕන විදිහට වෙන්නේ නෑ නේද? මේ ජීවිතේ ජරා මරණ, මේ ජාති ජරා මරණ නිරුද්ධ වී යන ස්වභාවය කරගෙන නම් තියෙන්නේ. ඒක අනිත්‍ය වෙලා යනවා නම් ඒක අනේ මට පාලනය කරන්න බෑ, අනාත්මයි නේද? මේ කර්මය නිරුද්ධ වී යන ස්වභාවය, අනිත්‍ය වීම ස්වභාවය කරගෙන තියෙන්නේ. ඒක මට ඕන විදිහට පාලනය කරන්න බෑ නේද? කර්ම රැස්වීම මට කළ යුතු එක දෙයක් පුළුවන්. මොකද්ද? දැන් සිහිය පවත්වන එක විතරයි නේද කියලා බලනවා. විනාඩි 5යි. ඔය විනාඩි 5 විතරක් ඇති ඔය අම්ම කෙනෙකුට සුගතියට යන්න. අවංක ඕකට තමයි අප්‍රමාදී කියන්නේ. පොඩි දෙයයි. ඔකට තමයි අප්‍රමාදී කියන්නේ. බලන්න මේ එක දේශනාවකින් වෙන යහපත. විනාඩි 5යි. මුළු සසරින් යාට ගැලවීමට ජවයක් හම්බ වෙනවා. සුගතියට නම් යන්න පුළුවන් එහෙම බැලුවොත් අනිවාර්යෙන්. සසරින් ගැලවෙන්නත් මහ පුදුම උපකාරයක් සිද්ධ වෙනවා. ඒක ලොකු උපකාරයක්. ඒ බඳු උපකාරාර්ථයක් පිණිස මේ දේශනාව හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය රණාලේ පදිංචි අනුෂා පෙරේරා මහත්මිය දරලා තිබෙනවා. ඉතින් මේ බොහොම ශ්‍රද්ධාවෙන් උපකාර පිණිසයි මේක කරන්න ඇත්තේ. මේ වැඩිහිටියන්ට ලොකු උපකාරයක් එහෙම දේශනාවක් කරන එක. මේක මේ වැඩිහිටියාය උදෙසා කියන අර්ථයෙන්ම මතු කරගෙන අනුෂා පෙරේරා මහත්මිය මෙහෙම පිනක් කරපු එක හරිය හොඳ දෙයක්. ඒ නෝනට අපි ප්‍රශංසා කරනවා. ඇයි මේ වයෝවෘද්ධ මව්වරු පියවරු ඉන්නෝ ධර්මය ඔරොත්තු දෙන්නේ? ඇයි ධර්මය වඩන්න බෑ, ගොඩක් දුර්වලයිනේ. එයාට කරන්න පුළුවන් දෙයක් මොනවා හරි කියන්න මෙහෙම දේශනාවක් අනුෂා පෙරේරා මහත්මිය ලෑස්ති කරපු එකට අපි ප්‍රශංසා කරනවා ඒ නෝනට. මේ ලමුළු මහත් ලංකාවේම ලෙඩ ඇඳවල් වල ඉඳලා මේ බණ අහන අම්මලා සුගතියයි මේක බණකි. යාන්තම් ධර්මයට ගොඩ වෙයි. ඒ නිසා ඒ වෙනුවෙන් මැදිහත් උණු රණාලේ පදිංචි අනුෂා පෙරේරා මහත්මිය ඇතුළු පිනුතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනී වේවා. මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නිදේශනාමී කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. අනුෂා පෙරේරා මහත්මිය සහ එතුමියගේ මෑණියන් වන නාලිනී පෙරේරා මෞතුමියට අපි ආශිර්වාද කරනවා. පියතුමන් වන ආර්.ඩී. පෙරේරා පියතුමාටත් ආශිර්වාද කරනවා. සහෝදරයා වන නිලන්ත පෙරේරා මහත්මාට, එවගේම පවුලේ සුජීවත්ව වෙසෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනී ප්‍රාර්ථනා කරනවා. එවගේම මහවිල පදිංචි නන්දනී පෙරේරා මහත්මියගේ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එම පවුල්වල සම්බන්ධ සියලු දෙනාට ඥාති හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. විශේෂයෙන්ම අනුෂා පෙරේරා මහත්මිය පවුලේ දරුවන් ඥාතීන් මහුදෙමව්පියන් මේ රැස් වුණා වූ සියලු වැඩිහිටියන් ලක්වාසි ලෝකවාසී හැම දෙනාටම මේ කුසල් උපනිශ්‍රය වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පසාලෝකමත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්තුන්ට මේ කුසල් හේතු ආසනා වේවා. එමගේම රණාලේ පදිංචි අනුෂා පෙරේරා මහත්මිය ප්‍රදාන පින්තුන්ලා නමින් මිය පරලෝකීය සියලු දෙනාටත්, එවගේම මේ පින්තුන්ගේ නමින් මියගේ මේ වැඩිහිටි අම්මලා තාත්තලා නමින් මේ සියලු දෙනාගේම නමින් මියගේ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සියලුම ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ